ั่นมาเลยඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මදකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියදම් ස්වාමීන් වහන්සේ.
මේක පෙර අපි මේක සාකච්ඡාවට ගත්තනේ දවාලේනේ. ස්කන්ධ විදර්ශනායි ස්කන්ධ පහ කියන කොට සංඛාර ස්කන්ධ ගැන කියවුණා.
අන්තිමට කීප රූපං රූපත්වය තුන්කසන් අභිසම් කරන කීප.
හරි හරි. එතන ඇත්තට සංකත මබි සංකරොන් තීපි සංඛාරා කියලා පොදුවේ විග්‍රහයක් තියෙනවා. සංකත මබි සංකරොන් තීපි සංඛාරා සංකතේ සකස් කරනවා. සංකතේ කියන්නේ කුමක්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල. කොටින් කියලා නම් පංචස්කන්ධය. පංචස්කන්ධයට ඔක්කොම ජාතිය ඇති නිවන හැර නිර්වාණය පංචස්කන්ධයට ඇතුළු නැහැ. අනිත් ලෝක ධාතුවට ඇති සියල්ලම පංචස්කන්ධය ඇතුලේ තියෙනවා. පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ. එතකොට එතන සංකතං කිව්වේ ඒ පංච උපාදානස්කන්ධය. රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. එතකොට දැන් ඉතින්දී රූපය කියනකොට කොටස් තියෙනවා නේද 28ක්. ඒ වගේම වේදනා සංඥා සංඛාර ඔක්කොම විවිධාකාර බෙදින් තියෙනවා. එතකොට එකක් එකක් ගානේ අபிසංකරණයක් තියෙනවා. කවුද අபிසංකරණය කරන්නේ? චේතනාව. චේතනාව තමයි අபிසංකරණය කරන්නේ. චේතනාවේ තියෙනවා අවස්ථා දෙකක්. සහජාත චේතනා, නානාක්ෂණික චේතනා කියලා. සහජාත චේතනා කිව්වේ සිත් 89ම චේතනාව යෙදෙනවා. ਸਰවචිත සාධාන ඡායසිතයක් නිසා. ඒකෙන් විපාක සංස්කරණය කරන්නේ නැහැ. මත විපාක සංස්කරණය කරන්නේ 89ම. ওই 89 ඇතුළත තියෙනවා 33ක්. ඒ 33 දෙනා තමයි නානාක්ෂණික චේතනා කියන පදයෙන් ගනු ලැබෙන්නේ. නානාක්ෂණික චේතනා 33යි. ඒ 33 අරුණාම ඉතිරි 56ක් තියෙනවානේ. ඒ 56 තමයි විපාක චේතනා 36යි, ක්‍රියා චේතනා 20යි. ඒ ටික මතු විපාක උපදන දේවල් නෙමෙයි. ක්‍රියාසිත වල චේතනා ක්‍රියා මාත්‍රයි. විපාක සිත වල චේතනා 36 විපාක මාත්‍රයි. මතු නිපදවන්නේ නැහැ. ඒ හැර අකුසල චේතනා 12ක්, ලෞකික කුසල චේතනා 17ක්, ලෝකෝත්තර මාර්ග කුසල චේතනා 4ක්, එන්නේ 33. එයි මාර්ග කුසල චේතනා 4ක් වෙන් කරන්න ඕනේ. ඒක සසර දික් කරන එකක් නොවන නිසා. මේ සංකතය ස්කන්ධ පහ සසර දික් කරන්න මාර්ග චේතනා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා සසර වට කියනවා මේ සසර කැටි කරන නැත්නම් ස්කන්ධ බර බහා තබන චේතන. එතකොට 29යි එන්නේ. ওই 29 දෙනා තමයි රූපස්කන්ධය සකස් කරන්නේ. වේදනාස්කන්ධය සකස් කරන්නේ. සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ ඔක්කොම සකස් කරන්නේ මේ චේතන 29. ඒ කොහොමද වෙන්නේ? දැන් යම්කිසි කෙනෙක් ඇහෙන් වර්ණ රූපයක් දකිනවානේ. ඒ දකින්ද චේතනාවක් පහළ වෙනවා. රූපය චූපය චක්සු විඥාන චක්සු ద్వාරයෙන් දැකීම සඳහා ගන්න ඒ චේතනාව එකට කියන රූප සංචේතන. තේරුණානි? රූප සංචේතන. ඇහෙන් දැක්ක රූපාර මොනිට පාස සිතින් අරමුණු කරනවා. ඒක රූප සංචේතන. එතකොට සිතින් නැවත නැවත ඉතින් ඒ ලක්ෂණ බලනවා නැත්නම් අවලක්ෂණ බලනවා මොනවාරි ඒ රූප වර්ණ රූපයේ තියෙන ආකාරයේ නැවත නැවත සිතින් නිර්මාණය කරගෙන බලනවා ඒ තමයි උපසංචේතන ඒක සංඛාරය ඊළඟට අපි මිනිස්යම් ප්‍රිය කරන බොහොම මිහිරි සංගීත හරි ගීත හරි එක්කෝ ස්තුති කතාවක් හරි මොනවාරි දෙයක් අහන්න ඕනෑ කන් යොමු කරනවා ඒ ඇහිීම සඳහා යොමු කරනකොට ඒකට කියන්නේ ශබ්ද සංචේතන. ඊට පස්සේ අහන මනෝද්වාරයෙන් නැවත නැවත මේක හිතර ගන්නවා. ඒක ශබ්ද සංචේතන. ශබ්ද ආරමුණු කරගෙන. ඔය වගේම මේ ප්‍රණීත සුවඳ, නිහිරි සුවඳ ආරමුණු කරනකොට චේතනාව ගන්ධ සංචේතන. ඒ නිසා නැවත නැවත ගන්ධ ආග්‍රහණය සඳහා සිත පහළ කරගන්නවා. ගන්ධයේ හිතින් ඉඳිනේ. ඒ වගේම රස දිවෙන් ගන්න රස අරමුණ ඒ රස විඳ ගැනීම චේතනාව රස සංචේතනාව. ඒ අරමුණු කරගෙන මනෝද්වාරයෙන් නැවත නැවත රස වින්දනය කරනවා. අරමුණු කරනවා. කන්නා කරනවා. ඒ වගේම කායික ස්පර්ශ වශයෙන් තුනක් තියෙනවා. පඨවි තේජෝ වායෝ. එතකොට පඨවි ධාතුවේ තියෙනවානේ ලක්ෂණ හයක්. තද ගති මෘදු ගති බර ගති සැහැල්ලු ගති ගොරෝසු ගති සිනිඳු ගති එයින් තමා ප්‍රේකරණ ඒ ස්පර්ශය අරමුණු කරන්න චේතනාවක් පහළ වෙනවා පොට්ටබ්බ චේතනාව ඒ වගේ පොට්ටබ්බ සංචේතනාව ඒ වගේම තේජෝ පඨවි තේජෝ තේජෝ කියන්නේ සිසිලස උණුසුම ඔය දෙක සඳහා සිත පහළ වෙන චේතනාව ඒකත් පොට්ටබ්බ සංචේතනාව ඊළඟට සෙලවෙන ගතිය වායෝ සෙලවෙන ගතිය පිම්බෙන ගතිය ඒ අරමුණ ගැනීම කරනකොට ඒකත් පොට්ටබ්බ සංචේතන ඒ තුන නැවත නැවත හිතින් ගන්නකොට ඒත් පොට්ටබ්බ සංචේතන ඊළඟට සිතින්ම මවා ගන්න දේවල් තියෙනවා සිතින්ම විචාරක කරනවා යම් යම් දේවල් ඒ සම්බන්ධව යෙදෙන චේතනාව ධම්ම සංචේතන එතකොට නැවත නැවත සිතින් වඩමින් ඒ සංස්කාර වර්ධනය කරගන්නවා. ඉතින් දැන් මේ සංඛාර සම්බ සංඛාර සමතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තන නිවනට නමක්. සම්බ සංඛාර සමතෝ. ලෝකේහි ස්කන්ධ පංචකයේ තියෙන තාක්ම මේ සංස්කාර තමයි වර්ධනය කරුන් ලබන්නේ. පාල කරනවා වර්ධනය කරනවා. ඒව නැවත නැවත ප්‍රතිඵල වින්දනය කරනවා. දැන් අපි ඇහෙන් රූප දැකලා ඒවා නැවත නැවත උපදවා ගන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා කනේ ශබ්ද අහලා ඒවා නැවත නැවත වින්දනය කරන්න කුසල්ද කරනවා අකුසල්ද කරනවා ඔය වාගේ දොරටු හයේම තියෙන ඒ අරමුණු නිමිති කරගෙන කුසල්ද කරනවා අකුසල්ද කරනවා අන්න අபிසංකරණය කරන්න හැටි අபிසංකරණය කරනවා ඉතින් මේ විදිහට බැලුවාම මේ චේතනාව කියන එක දිත්ත ක්‍රියාකාරීත්වයක් ඇති කරගන්නවා. දිත්ත ක්‍රියාකාරීත්වය. මොකද්ද දිත්ත ක්‍රියාකාරීත්වය කියන්නේ? තමන් එකතු උපදන චිත්තචෛතසිකයන් සම්පින්දණය කරනවා, සකස් කරනවා, මතුමතු භවයන්හි සැප දුක් විපාක දීමේ ශක්තිය නිපදවනවා. මේක තමයි සංස්කාර ස්වභාවය. ඒක අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පදයෙන් ගැනින්නෙත් ওই ටිකමයි. අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ මේ සංඛාර පහළ වෙන්න හේතු අபிසංකරණය කරන්න හේතුව නොදන්නකම අනිච්ච දුක්ඛ නාත දන්නේ නැ නාම රූප දන්නේ නැ ස්කන්ධ දන්නේ නැ ආයතන දන්නේ නැ ධාතු හත් දන්නේ නැ පටිච්චසමුප්පාද දන්නේ නැ ඒ නොදන්නාකම නැමැති අවිද්‍යාව නිසා තමයි මේවට යත නැත සංස්කරණය කරන්න හිත පහළ වෙන්නේ ඒකටම පුරෝගාමී වෙන තෘෂ්ණාව උපාදාන ඒවා පුරෝගාමීලා තමයි මේ චේතනාව කුසල්ද අකුසල්ද රැස් කරන්නේ කුසල් රැස් කරන්නත් උපාදාන පෙරටු වෙනවා අකුසල් රැස් කරන්නත් උපාදාන පෙරටු වෙනවා පළවෙනි සිත කියන්නේ
ද්වාරයක අරමුණක් දෙනහම
ඒකේ ඒ සිතට අනුව තෝරන්නට ඕන. දැන් අපි බලමු චක්ෂුද්්වාරික චිත්ත වීතියක් අනුව. දැන් එහෙන් රූපයක් දකිනකොට පළමුවෙන් ඇති වෙන්නේ භවංග සංතතියේ සිඳී පංචද්වාර වර්ජන කියන ක්‍රියාසිත පහළ වෙනවා. ඒ සිතිනුත් අරමුණු ගන්නවා. ඒ සිතින් අරමුණු ගන්නේ අරමුණු බලනවා නෙමෙයි. එයා කරන්නේ කොයි දොරටුවද මේ අරමුණ ආවේ කියලා දොරටුවට හරවනවා. එයා දන්නේ නැහැ මේක රූපයක් මේක සද්දයක් නම රූපේ අරමුණු දැක්ක නැත්නම් ඒක අරමුණු වුණා හිතට දකින්නවා නෙමෙයි. ඒ දොරටුවට හරවන එකයි එයාගේ වැඩ. එතන තියෙන්නේ විපාක මේ ක්‍රියා චේතනාව. එතන තියෙන ක්‍රියා විපාකමත් විපාක දෙන එක නෙමෙයි. ඊළඟට චක්කු විඥාන හිත පහළ වෙනවා. ඒ රූපයේ දකින්න රූපයේ සුභ යයි සම්මත දෙයක් නම් කුසල විපාක චක්කු විඥාන හිත පහළ වෙනවා. අසුභයයි සම්මත දෙයක් නම් අකුසල විපාක උපේක්ෂාගත චක්කු විඥානෙ පහළ වෙනවා. එතන තියෙන්නේ ඒ රූප සංචේතනා කියන චේතනාවමයි. ඒකෙත් මත විපාක දෙනවා නෙමෙයි. ඒක අතීත කර්මයක විපාක ඵලයක්. ඊළඟට පහළ වෙනවා ඒ අරමුණ පිළිගන්න ආකාරය වැනි සිතක් සම්පතිච්චෙන. ඒක විපාක චේතනාවක්. මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙනවා සම්තිරණ කියලා ඒ අසවදේ කියලා තීරණය කරන ආකාරي සිතක්. ඒක චේතනාවක් විපාක චේතනාවක්. මත විපාක දෙන්නේ නැහැ. ඊළඟට පහළ වෙනවා බොත්තපණ කියලා ක්‍රියාශිකක්. ඒක ක්‍රියා මාත්‍රයි. ඒකේ චේතනාවක් තියෙනවා. ඔය කියන සිත් පහේ චේතනාව මත විපාක දෙන්නේ නැහැ. ආවර්ජන සිත, විඥාන සිත, සම්පටිච්ඡන, සම්තීන, බොත්තපණ. එයින් දෙකක් ක්‍රියාසිත, තුනක් විපාක සිත්. තොට දෙකක්ම ක්‍රියා චේතනා, තුනක් විපාක චේතනා. ඊළඟට තමයි ඒ කියන වොත්තපන සිතෙන් තීරණය කරන කොයි පැත්තටද හරවන්නේ කියලා. ওই වොත්තපන සිත දොරටුවක්. දොරටුවක් කියන්නේ පැත්තට හරවන දොරටුවක්. පුජ්‍යලයාගේ సంతානේ යෝනිසෝ මනසිකාර්යයේ කියන නූනට හුරුව කල්පනා කිරීම පුරුදු කළා තිබුණා නම් කුසල පැත්තට හරවනවා. යෝනිසෝ මනසිකාර්ය පුරුදු නොකර හිටියා නම් කෙලින්ම අකුසල පැත්තට හරවනවා. ඒ කියන්නේ සුභ වාසයෙන් ගන්නවා සමහරට අසුභ වාසයෙන් ගන්නවා එක්ක ඇලෙනවා නැත්නම් ගැටෙනවා ඒක මුලා. ඔය කියන ක්‍රමයට අකුසල චිත්ත වීතිකට හරවනවා. අයෝනිසෝ මනසිකාරයස නුවන්තුරු දැන් ලස්සන දෙයක් නම් දැක් හරි ලස්සනයි කියලා හිතනවනේ. හිතනකොට මොකද වෙන්නේ? අන්න ජවන්සිත් පහළ වෙන්නේ ලෝභ මුල ජවන්සිත්. ඒකේ සෝමනස සහගත වෙන්න පුළුවන්, දික්ඛිගත සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්, අසංකාරිකව සසංකාරික වෙන්න පුළුවන්. ඒකේ චිත්තචෛසික ධර්ම 20ක් එකවර පහළ වෙනවා. ඒ 20 දෙනාම කරන්නේ අරක අලගන්න එකයි. ලෝභයෙන් අලගන්න. එතකොට පළමුවෙන් කරෙන්නේ රූපම් පඨම චitteන සීතං දුතිය චේතසා නාමං සතිය චitteන අත්ථං චතුත්ථ චේතසා. ඔය චිත්ත බීති පේලියක් යනවා. දෙලි කියන්නේ පළමුවෙන් ඇතුන්නේ රූප ආරමුණ ගත්ත චිත්ත වීතිය. ඒක චිත්ත චිත්තක්ෂණ 14ක් යනවා කේලියට. දැන් 5යි, ජවන් සිත් 7යි, සදාරමණ 2යි. චිත්ත වාර 14ක් යනවා. ඒ 14ෙන් 7ක් තමයි අකුසල. අකුසල පැත්ත බැලුවාම අනිත් 7ම එයින් දෙකක් ක්‍රියා, අනිත් 5 විපාක. එතකොට ජවංසිත් සතේදී සියල්ලෙන් සියල්ල රූපයේ සම්බන්ධ අවබෝධයක් නැහැ. ඊළඟට තීතං ဒုတိය චේතස ඊළඟට මනෝද්වාරික ජවං වීති දුණා. මේ තමන් එහෙන් ගත් අරමුණ දැන් මනෝද්වාරික ජවං වීතියකින් ඊටපස්සේ රසින් දින්න යනවා. ඒකෙන් කරන්නේ ඒ චක්සු විඥාණයෙන් දුටු රූප අරමුණ නැත මනෝ විඥාණයෙන් දකින. ඒකට යනවා චිත්තවාර 10ක්. ආවර්ජනා සිතයි, ජවන් සිත 7යි, සදාරමන 2යි. ඔය ඉහළ පන්තිය කියන කොට. අඩු වෙනකොට සදාරමන 2 අඩු වෙනවා. එතකොට මේ චිත්තවාර 10ෙන් තුනක්ම එකක් ක්‍රියා, දෙකක් විපාක. මැද ජවන් හිත 7 තමයි අකුසල වුනේ. ඊළඟට නාමං සතිය චitteන. ඊළඟට තමයි නම දැනගන්නේ. මෙයහව නම අහවල් දෙය කියලා නම සම්මුති දෙයක් නමක් දැනගන්නවා. ඒකටත් යනවා චිත්තවාර 10ක්. ආවර්ජින සිතයි, ජවන් සිත 7යි, සදාරම්මන 2යි. ඔය ඉහළ මට්ටමේ. අත්තං චතුත්ථ චේතස. ඊළඟට දැනගන්නවා, ඊළඟට චිත්ත වීතියක් යනවා මේකෙන් අහවල් දෙය කරන්න පුළුවන්. අහවල් අහල් අර්ථයක් මේකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් මුදලක් කාසියක් දැක්කනේ. ඉතින් කාසියෙන් කරන වැඩ එයා දන්නවා. ඒක දැනගන්නේ හතරෙනි චිත්ත වීතිය. ඊට පස්සේ තමයි ඔන්න තදින්ම ඇලෙන ගැළෙන සිත් පහළ වෙන්නේ. ඊට පස්සේ පස්වෙනි ජවන් වාරිදී තමයි ලෝභ වශයෙන් ඇලෙනවා තදින්ම. උපාදාන වශයෙන්ම ගන්නවා තදින්ම. ඒවා තමයි කෙලීම බරපතල අකුසල්. ඒ වගේම කුසල් පැත්තෙන් බරපතල කුසල් වෙන්නේ. දැන් කුසල් පැත්තට හරවන කොටත් අර වොත්තපන සිත යෝනිසෝ මනසිකාරේ පුරුදු කුජලයාට කියන්නේ සංචිත්ත සංඛාණයට ඒ තදා මේ වොත්තපන සිතෙන් හැරෙන්නේ කුසල පැත්තට. දැන් ලස්සන මලක් දැක්ක කල හිතමු. මලක් දැක්ක කුජලයාගේ වොත්තපන සිතෙන් කුසල පැත්තට හරවනවා මේ මල බුද්ධ පූජාට පූජා වේවා නැත්නම් මේ මල නිච්චය ආදි වශයෙන් හිතන පළමින් කරන්නේ දැකීමේ චිත්ත වීතියයි ඒකයි රූපම් පඨම චිත්තේන පළමු චිත්ත වීතියෙන් රූපය දැක්කා තීතං ဒုတိය චේතස දෙවෙනි චිත්ත වීතියෙන් තමයි අතීත අරමුණු වශයෙන් මේ රූපය හිතින් ගන්නවා රූප අරමුණ ඒක චිත්ත වාර 10ක් යනවර වගේ ඊළඟ නාමයේ මේක අහවල් දෙය කියලා නම සිහිපත් වෙන චිත්ත වීතියන තුන් වෙලු. ඊළඟ අත්තංච මේකෙන් අහවල් වැඩේ කරන්න පුළුවන් කියලා හතරනි චිත්ත වීතිය යනවා. ඊළඟට තමයි දැන් යෝනිසෝ මනසිකාරයෙන් නිදන්නේ. ඒ නිසා මේක එක්ක හරවන බුදු ගුණයට. මේ මල පිරිසුදුයි මේ බුද්ධ පූජා වේවා. මේ වර්ණය බුද්ධ පූජා වේවා. එහෙම නැත්නම් හරවන මේ මල මේ මල අභ්‍යන්තරයේ තෙන්නේ රූප කොටස් 7ක් නේද 8ක් සුද්දාශක රූප සමූහයක් එයින් පළමුවෙන් ඇහැට දිස්සුනේ වර්ණ රූපය ඒක ඇතුළේ තියෙන පඨවි ආකෝ තේජෝ වායෝ ව ගන්ධ රස ඕජා අන්න රූප ටික හැරෙව්වා ඊළාට හරවනයි රූප අනිච්ච දුක්ඛ අනාත්ම එතකොට ඒ ඔක්කොම කරන්නේ පස්සෙනි ජවන් ඉතින් පස්සේ පස්සෙනි ජවන් සිතත් එක්ක ඒක සම්පූර්ණයෙන් බරපතල කුසල හිතුවට මහත්මෝ මේ ජවන් වීති පහග්යා කියන එකට තත්පරයක් නැහැ. තත්පරින් කෝටියෙන් පංගුවක් නැහැ. ඒ තරම් කෙටි වේලාවක ඔක්කොම සිද්ධ වෙනවා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ චිත්ත නියාමය. කාගේවත් මෙහෙවීම සංවිධානයක් නෙමෙයි චිත්ත නියාමය. එතකොට ඒ චිත්තචෛතසික ධර්මයන් අතරත චේතනාවට ලැබෙන මූලතන. චේතනාව තමයි මේවා සංස්කරණය කර කර ඉදිරියට යවන්නේ සිත. ඉතින් හැබැයි ඒක පූර්වාංගම වෙන්නේ සිත. සිත නැත්නම් චේතනාවක් නැහැ. ඒ නිසා මනෝ පුබ්බංගම ධම්මා කිව්වනේ. හැම චිත්තචෛතසිකයකටම කියන්නේ හැම චෛතසිකයකටම මුල සිත. සිත තමයි ප්‍රධාන ඉසුරුම. අනිත් ඒවා සිත එක්ක පහළ වෙන්නේ. ඉතින් ඒවත් අර වගේම ඒ විදිහටම එකක් එකක් එකකට ප්‍රත්‍ය වෙන ක්‍රම තියෙනවා. දැන් පස්සේ ප්‍රත්‍ය වෙනවා සහජාතඤ්ඤමඤ්ඤ ඊළාට නිස්රය නිස්රය ඊළඟට උපනිස්රය ඊළඟට ආහාර ආහාර ඊළඟට අත්ති සම්ප්‍රයුක්ත අත්‍යාවිත ප්‍රත්‍යසත්‍ය ගොඩෝකෙම පස්ස කාචකේ ඒ චිත්ත කාචක යන ප්‍රත්‍ය වෙනවා වේදනාවත් ඒ වගේ සහජාත අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත උපනිස්රය සම්ප්‍රයුක්ත ඊළඟට සම්ප්‍රයුක්ත අත්ති අවිගත වේපත් ඉන්ද්‍රිය වේපත් ශාස්ත්‍ර ආශ්‍රයෙන් වේදනාව ඉතිරි ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. ඔය වගේම චේතනාවත් සහජාත අඤ්ඤමඤ්ඤ මිශ්‍රය. ඒ වගේම උපනිශ්‍රය. ඒ වගේම ආහාර. ඊළඟට සම්ප්‍රයුක්ත අත්ති අවිගත. ශක්ති අටකින් චේතනාව ඒ චිත්තචෛතසිකයන්ට සහයෝගී දෙනවා. ප්‍රත්‍ය වෙනවා. ඒ බොහොම සියුම් තැනක ඕක. ඉතින් මේවා එකක් එකක් ගානේ කියන එක දිග වැඩනේ සහ තමයි සංකත මබි සංකරෝ තින්සංගාදා කියලා කිව්වේ. මේ සංකතය සංකත කියන්නේ හේතුඵල ධර්මයන් හටගන්න පංචස්කන්ධය. එක එක තැනක පංචස්කන්ධය සකස් කරනවා. නිසා සාස්කාර කියන එක බොහෝම ක්‍රියාකාරීත්වයෙන් ඉහළ තැනක් ලැබෙන ධර්මතාවක් සංකාරකයයි. දැන් සංස්කාර ස්කන්ධ කියනකොට චේතනාව ප්‍රධාන චෛතසික 50ක් කියනවා. සංස්කාර ස්කන්ධ කියනකොට වේදනා සංඥා ඇරේ පිටාචර 50ම සංස්කාර ස්කන්ධ. තව තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා තුනක්. කාය සංස්කාර, අස්සාස පස්සාස. වචී සංඛාර විතරක ਵਿਚාර දෙක. චිත්ත සංඛාර වේදනා සංඥා. ඒ දිලි තියෙනවා. ඒක අවිජ්ජා පත්‍යා සංඛාරා කියනකොට චේතනා 29. කුසල කුසල චේතනා 29. විපාක දේ විපාක ප්‍රතිසන්දිදායක කිනිකයි ප්‍රතිසන්දිදායක චේතනා 29ක් තියෙනවා. ඒක තමයි අවිජ්ජා පත්‍යා සංඛාරය. පුඤ්ඤාභි සංඛාර කියලා 13යි, අපුඤ්ඤාභි සංඛාර කියලා 12යි, ආනන්ජාභි සංඛාර 4යි. සියල්ල 29. හරි, ප්‍රතිසන්දියට බලපාන. ඒ කියන්නේ මරණාසන්න මොහොතේදී කාගේවත් කැමැත්තක් අනුව නොව කර්ම ආනුභවයෙන්ම, කර්මානුභවයෙන්ම ওই තුنين එකක් එළඹ සිටිනවා මරණාසන්න මොහොතේ. මරණාසන්න ජවන් වලට තමන් කරගත්ත කර්මය, නැත්නම් කර්මයේ කරන්න ලැබිච්ච උපකරණයක්, නැත්නම් උපදින තැන ලැබුණා. ඒ කරුණ තුنين එකක් එනවා එනවා. මේ කර්ම බලයෙන් උපත්තාති කියලා කියන්නේ කර්ම බලයෙන් හිතට වැටෙනවා. ඒකෙත් කියනවා දැන් ගරු කර්මයක් තියෙනවා නම් ඒක මුල තියෙනවා. අනිත් ඔක්කොටම ඉස්සලා ඒක එනවා. ගරු කර්ම කියන්නේ පංචානන්තරී කර්ම, නියත මිසුදු කර්ම. අකුසල පැත්තේ, කුසල පැත්තේ නම් අෂ්ඨ සමාපatti, උපචාර සමාධි, අෂ්ඨ සමාපatti හා විපස්සනා ඥාන. ඒවා ගරු කර්ම. ඒ වචනා තියෙනවා. එහෙම එකක් නැති කෙනෙකුට ආචීර්ණ කර්ම ජීවිතේ වඩාත්ම පුරුදු පුරුදු දේවල් ඉස්සරහා තියෙනවා. එහෙම නැති කෙනෙකුට ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ ඒ තම මරණයට සමීප වේලාවක සිදු කරගත්ත කර්මයක්. අනික කටස්සා කර්ම. අර මුලින් කියපු තුනම නැත්නම් ඊට පස්සේ ජීවිතේ අමතක වෙච්ච දේවල් තියෙනවා. එක පූර්ව භවයේදී අර අපරාපරිවේදිනී දේවල් කියනවා. ඒකක් එනවා. ඒක තමයි අප මේ කටත් ආකාරම. ඒවා කර්ම බලයෙන් කර්මයේ සිහි වෙනවා. නැත්නම් ඊට තවස් අවශ්‍ය වෙච්ච උපකරණයක්. දැන් අපි දානයක් දුන්නා නම් සානෙ දෙන්න භික්ෂුන් වහන්සේලා. නැත්නම් දාන වස්තු ආසනෙ පැනවීම ඔබ සිහිපත් වෙලා එනවා. කර්ම නිමිති. දැන් බණක් කියවනම් ඉතින් මේ ධර්ම ආසනයේ ධර්ම කතිකයන් එවනත්නම් ඒ වාඩි වෙලා හිටි ස්ථානීය වගේ දෙයක් තියෙනවා. භවනා කළා නම් ඒ සම්බන්ධ අරමුණක් තියෙනවා. ඒවා ඔක්කොම කර්ම නිමිති. දැන් සතුන් මැරින් ආදීටත් ඒ වගේ තමයි. තමන් කුසලයක් නම් කරණීය කිය අකුසලයට සම්බන්ධ උපකරණයක් සිහි වෙනවා. ගති නිමිති කියන්නේ උපදින තැන සම්බන්ධ ගති නිමිත්තක්. අර එක්තරා රහතන් වහන්සේ නමක් හිටියා. මේ රහතන් වහන්සේගේ පියතුමා දඩයක්කාරී. ඉතින් රහතන් වහන්සේ තමයි පුතා රහත් වෙලා උන්වහන්සේ නිතර නිතර පියාණන්ට ආවාද කළා. ඔය වැඩේ අත්හරින්න, ඔය වැඩේ අත්හරින්න නෑ අත්හැරියේ නෑ. පස්සේ බලෙන් මහාන කරුවා ගත්තා. බලෙන් මහාන කරුවාගෙන සාමනීර භාවයෙන් තියාගෙන උපස්ථාන කළා. ඉතින් උපස්ථාන කරමින් ඉන්න අතරේ ඉතින් වයෝවෘද්ධ වෙලා ඔන්න ගති නිමිති පහල වුණා. ඉතින් කෑ ගහලාගෙන ඔන්න බල්ලු වෙනවා කියලා. ඒ කියන්නේ අර බල්ලම් පිරවදාන්නේ දඩේ මේකි. ඒ කර්ම නිමිත්තාව. ඒතොල රහතන් වහන්සේ තේරුම් අරගෙන සාමණේරයන්ට කැපකරුවත් ගන්න කියලා වහාම මල් එකතු කරලා චෛත්‍ය ළඟ මල් ආසනයේ මල් වලින් පෙරෙව්වා. පුරෝණ ඇඳ සිටින් උස්සගෙන ගියා. ලේදාව උස්සගෙන ගියම මෙන්න මහතෙරුන් වහන්සේ උදෙසා මල් පූජාවක් දින අත ගන්න සාදු කියන්නේ. තේරෙනවා ඉතින් ඇහෙනවා. ඉතින් එතකොට මල් පූජාවට අත ගහලා සාදුකාර දුන්නා. එතකොට ඔන්න අම්මලා එන අයින් එන්නේ. අන්න දිවි ලෝක ගති නිමිති පහළට. පස්සේ රහතන් වහන්සේ ඒක දෙද දීලා කිව්වනේ ඉතින් යම් ප්‍රවස්තලා දෙව්ලෝ උපන්න. අර ගති නිමිත්ත ආවේ කර්ම නිමිත්තක් ආවේ. ඊට පස්සේ ගත නිමිස්සාව. එහෙම තියෙනවා. අර තමන්ගේ දැන් ආසන්න කර්මත් ඔය වගේම ඉස්සරහා තියෙනවා. අර සුවම්ගිරි කන්ද කියලා අපේ ආරණ්‍යයක් තියෙනවා. එතන සතනගිරි පඹති කියලා පුරාණ නම. ඒක වැඩිහිටියා චුල්ල පින්දපාතික තිස්ස කියලා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ අසල් ගම්වල තමයි පින්දපාත යන්නේ. ඔය ගමක කිසි කෙනෙකුට අපහාට යන්න දෙන්නේ. හැබැයි ඒ ගමට ආසන්න ගමක් තියෙනවා දමිල දෝවාර කියලා. දෙමිල දොර දැනුත් තියෙනවා. දැනුත් කියන්නේ දෙමිල දොර. ඒ ගමේ 55 වෘද්ධක් බිලී බාපු මිනිස්සෙකිට බිලී වැද්දේ. කවදාකවත් බණ අහලා නැහැ. දන් දීලා නැහැ. සංඝයාට දෝත නඟ නැදලා නැහැ. මේ රහතන් වහන්සේගේ දිවසට ප්‍රේරණ එයා අද මැරෙනවා. අපායට යනවා. ඒචා වැඩියා ගෙදර මිඳුලෙට. එළ ගෙදර උපාසිකාටක මම මේ ලෙඩ බලන් දාවා ආසනයක් පනවනවා. ඉතින් ඒ ලෙඩ ඇඳේ ඉන්නවා. ඉතින් ලෙඩට අනේ හාමුදුරුවෝ එක මම පුරුදු නෑ එන්නපා කියන්නේ. පස්සේ රහතන් වහන්සේතුව ලෙඩට මේ මට ඕනේ. ඒ නිසා ආසනයක් පනවනවා. ඒත් ඇත්තටින් කරුණාව නිසා එහෙම කියන්නේ නැත්නම් ඉතින් ආ කියනවා. ඉතින් ඔන්න ලෙඩා ළඟට ඉතින් මෛත්‍රියෙන් ගිහින් කතා කරන්නේ ඉතින් උපාසක මහත්තයෝ යන්වා ගිලන් නේද? දැන් හොඳ නේද පන්සිල් ගන්නද? හොඳයි ආමරණ මන් නම් දන්නේ නැහැ කිව්වොත් කියන්නේ නැහැ. নমස්කාරෙත් කියෙව්වා. ඉතින් තිසරණේ කියෙව්වා. අනේ තිසරණේ සතියම්පි සංඝං සරණං ගච්ඡාමි කියලා ඉවර වෙච්ච ගමම්ම දෙව ගැලවිල වැටුණා. අර බිලිබාබු කර්මේ විපාක මෙලව. අය වචන කියන්න බැරි වුණා. ඉතින් ඔය ටික දැනගෙන තමයි රහතන් වහන්සේ වැඩි. තව විනාඩියක් දෙකක් ඉස්සර වුණා නම් සිතාපදක් කියවයි. ඉතින් ඒ වෙලාවට සිහිය තියෙන මනුස්සයාගේ පස්සේ උපදේශ දුන්න උපාසක මහත් කිසි බයක් හිතන්න එපා. දැන් ඔය තිසරණය මුල සිට අගට අගටම වලට හිතින් කියවන්න. හිතින් කියව කියව ඉන්න කිව්වා. ඒ විදිහට කරා. ඇයිද මේ අන්තිම මෙහෙ මොකදනේ? කවුරුනත් දුකටපත් වුණා වගේ නෝනේ. අනේ මිනිස්සය මැරිලා ගිහින් චාතුරු මහා රාජික දිවි ලෝක උපත. එදා හන්දෑවේ ඒ රහතන් වහන්සේගේ සක්මන් කෙළවරේ තාපා. එවිල වැන්දා. වැන්දල කිව්වා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අර උදේ ගිහින් සිල් දුන්නේ මටනේ තිසරණි. ඉතින් ස්වාමීන් වහන්සේ තිසරණේ කියපු නිසා මම චාතුරු මහා රාජික උපන්නා. පන්සිල් දුන්නා නම් මං ඊළට යන්න තිබුණා. ඉතින් රහතන් වහන්සේ කියන්නේ කියලා ඉතින් ඒක තමන්ගේ පාඩුවනේ ඒ වෙලාවේ ඇදිව ගැලුණා නේ කොහොමද කියවන්නේ. නමුත් දැන් ඉතින් අපාට නොවැටෙන්න ඒ දෙවියෝ ඉඳගෙන පින් කරගන්න කියනවා. බණ අහන්න තියෙනවා දෙවියෝ. ඒ වගේ ඉතින් අර ආසන්න කර්ම ඒවා. ඒකට කියන්නේ ආසන්න කර්ම. එයාට ඒක සිහිව. ඒවා යටපත් වුණා. ඒ ගති සුගතියකට ගියානේ. සුගතියට ගියන් පස්සේ එහෙ ඒ විපාක ලැබෙන්නේ නැහැ. අය මනුෂ්‍ය ලෝකයට ආව බලන්න පුළුවන්. දෙනවා දෙනවා දෙන්න පුළුවන්. හැබැයි හොඳ කල්යාණ මිත්‍රයෙක් ඇතිව බණ භාවනා කරලා ධ්‍යාන වඩා බඹලෝ යන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගඵල ලබන්න පුළුවන්. ඒවා කරගත්තොත් අර ඔක්කොම යට වෙනවා. දැන් ওই රහත් වෙන රහතන් වහන්සේලාට උනත් සිසු ආර්යයන් වහන්සේලා ඔයක කොච්චර කර්ම තියනවද නේ? ඒවට විපාක දෙන ඉඩ නැහැ. ඒවා යටපත් වෙනවා තමන්ගේ උසස් ප්‍රතිපත්ති කුසල නිසා. පිනක් තියෙන්නේ නැහැ. පිනක් තියෙන්නේ නැත්නම් පෙනෙන්නේ නැහැ. නැත්නම් අවකාශ ලැබෙන්නේ නැතු වෙනවා. එහෙම තමයි. ඒකවත් ලොකු මේ සසර කරපු පිනක් තියෙන්න ඕනේ කාට හරි උදව් වෙච්ච. පුළුවනි පුළුවනි අපි වාස් කල්පයකට වරක් යනවා ඔය අම්මා ලැත්තුස්තුම. පුළුවනි පුළුවනි හැබැයි වෙනසක් වෙන්නේ බඹලව දැන් බ්‍රහ්ම ලෝක වල එක එක ධ්‍යාන තල වල බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඒ තුنين තුමිනේකට යන්න පුළුවන්. මහා බ්‍රහ්ම වෙන්නේ නැහැ කියනවා. දැන් ඔන්න බ්‍රහ්ම පාරිසඤ්ඤ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියලා පළවෙනි ධ්‍යාන තලයේ භූමි තුනක් තියෙනවා. එම් බ්‍රහ්ම පාරිසඤ්ඤ උපදිනවා. ඊළඟට දෙවෙනි ධ්‍යානෙ වැඩුවා නම් පරිත්තාබ අපමානාබ ආබසරෝ තුنين පරිත්තාබ බව තෙලිය උපදිනවා. තුන්වෙනි ධ්‍යානෙත් වඩා තිබුණා නම් පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්නක තුنين පරිත්ත සුභ බව තෙලිය උපදිනවා. එහෙම තියෙනවා. එහෙම තියෙනවා. හැබැයි මේ බමලෝ ගිහාම ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නැහැ. ඒගොල්ලෝ කාම විරාග භාවනානේ කළා තියෙන්නේ. එහිදී ගහාන ජීවහා කායකින ප්‍රසාද රූප තුන නැහැ. ගන්ධ සුණු දැනෙන්නේ. දිවට රස දැනෙන්නේ. ඇයි ආහාර ගන්නේ? කාට ශීතල උණුසුම් ස්පර්ශ දෙන්නේ. ඔය තුන අක්‍රිය වෙනවා. හැබැයි චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද තියෙනවා. බුදුබණ අහන්න, සුදුරු දකින්න ඒ වගේ අවශ්‍යතාව නිසා. අනිත් ප්‍රසාද තුනම ක්‍රියා කරන්නේ. ඒව යටපත් වෙලා නිවර්ණ පහළ වෙන්නේ ඒ බඹතලේ ඉන්නකොට. හැබැයි බඹතලේ ඉඳලා ඉතිරි ධ්‍යාන වඩන්න පුළුවන් ඉහෙලටම. ඒකට බාධාවක් නැහැ.
මොකද කාලය ඇතුළේ ඉන්නවා.
ඒ මේ බඹතලේට අවශ්‍ය ප්‍රමාණය තියෙන.
ඉතින් කවුරුරි බඹලෝ ගිහිල්ලා ආතෝ අවුරුද්දෙන් වයිපදින්න බැරි.
අවුරුද්දෙන් වෙන්නේ බෑ. ඒ හැමෝටම බෑ. නෑ නෑ හැමෝටම බෑ කියන්නේ නියත විවරණ ලබාගත් බෝසතුන් වහන්සේලා පමණයි අතරකදී එන්න පුළුවන් වෙන්නේ. අනික කාටවත් එන්න බෑ. බැරි කාරණු මොකද? තමන් උපන්න භවයේහි බැඳීම නිසා. තමන් උපන්න භවයේහි භවනිකාන්තික ලෝභය කියලා බැඳීමක් තියෙන. ඒ නිසා එන්න බෑ. නෑ අෂ්ට දුෂ්ක්ක් වෙන්න නැත්නම් ඉතින් අසඤ්ඤතලයේ අරූපතලයේ ඒ ඉහළ තැන්වලි අසඤ්ඤතලයේ අරූපතලයේ ඒවට ඉතින් බෞද්ධ යන්නේ නෑනේ අස අරූප ලෝකෙට නම් යනවා අසඤ්ඤතලයට යන්නේ බොහෝ සෙයින් අබෞද්ධ යෝගීවරු අසඤ්ඤතලයට අරූප ලෝකෙට යන්න පුළුවන් එහේ ඉතින් චතුරාර්ය සත්‍ය කලින් සෝවාන් වෙලා නොහිටියා නම් එහෙකින් මාර්ගඵල ලබන්න ඒක අභවය කියන්නේ සෝවාන් වෙලා ගිය තුලුව ඉතිරි මාර්ගඵල ලබන්න අය පහල දෙන්නේ නැති එහෙදිම රහත් වෙනවා ඇත්තමයි ඒ ත්‍රිසං ආත්මේ උපන්නා නම් ඉතින් ආස්භාව දහස් ගණන් දසදහස් ගණන් තම තවත් ඒ දුක් ජීවිත වල පස්සේ වී තමයි යන්නේ. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. නියත මිසුදුරු නොගත් කෙනෙක් නම් ඒ තැනැත්තා කල්ප විනාශ වෙනකොට සුගතියට එනවා. එතකන් ඉතින් මේ දුක් විඳින්න වෙන්නේ. දෙහම ත්‍රිසං සතා ප්‍රේතයන් අසුරයන් එතකොට නිවිසතුන් අතරේ නීති මිසුදුරු ගත්තාය හැර ඔක්කොම ඉන්නෝන්නේ බඹලෝ යන්නේ කල්ප විනාශෙදි. ඉතින් මහා කල්පයක අන්තර කල්ප 80ක් නම් තියෙන්නේ එයින් 20යි මේ ලෝකේ මිනිස්සු ඉන්නේ. අනිත් කාලෙන්නේ බඹලෝ. අනිත් කාලෙන්නේ බඹලෝ වල. ඒ නිසා මේ කාන්තා පක්ෂයට ධ්‍යාන වඩන්න පුළුවන්. ඇයි බලන්න අර සූකර පෝතිකා කතාවේ අහලාද ඉන්නේ? ආලනේ දැන් නම් හතයි පාන බුද්ධ පූජාව තවද ලෑස්ති කරන්නේ
එහෙනම්
සාමාජික කිසියම් ලෙවල් හා හා එතකොට සූපර පෝතිකා කියලා බුදුරජාන් වහන්සේගේ කාලේ ඉරි පැටික්කයක් හිටියා බුදුරජාණන් වහන්සේ පිටිසුගායන කොට රජගහනවර ඒ කහල ගොඩක කුණු අවස්සවසෙන් ඉරි පැටික්කි බුදුරජාණන් වහන්සේ සිනා පහළ වුණා ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද සිනා පහළ වුණේ ආනන්දේ බලන්න මේ ඉරි පැටික්කි බඹලෝ හිටියේ කෙනෙක් නේද ඉතින් එහව පිළිවෙල කාශ්‍යප බුද්ධ ශාසන කාලයේදී කිකිලියක් මේ කිකිලිය මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයක් ආශ්‍රයත් වෙන ඉස්සර හැසිරෙනවා. ওই දාන ඉඳුල් ටික කකා. මේ කිකිලියට බුදුබණ ඇහිලා හිත පැහැදිලා. රජ කුමරියක් වෙලා උපන්නා. ඒ රටේම උබ්බරි කියලා. ඒ රජ කුමරිය පෙර වාසනාවට ඒ මෙහෙණි ශාස්ත්‍රේ පැවිදි වුණා. පැවිදි වෙලා මේ ওই වැසිකිලි වලවල් තියෙන්නේ. වැසිකිලි වලවල්වල මෙහෙණින් වහන්සේගේ වැසිකිලි මෙහෙණින් වහන්සේලාට තියෙන විනය නීතියක් වැසිකිලි වල වහන්න තහනම් එතකොට මේ වැසිකිලි වලේ සිලිසිලි ගාලා පණුව දැක්කා. දැක්කාම කුලවක සංඥාව ඇති වුණා සුබ භාවනා. කුලවක සංඥා. ඒකෙන් ප්‍රථම අධ්‍යාන ලබාගෙන බඹලෝ ගියා. බ්‍රහ්ම පාරිශද්ධිය උපන්නා. ඉතින් බඹලෝ ඒ නිමිත අවශ්‍ය කාලයක් ඉඳලා ආවායසනයක් මනුෂ්‍ය ලෝකෙට. බරණැස් නුවර සිටු කුමරියක් වෙලා උපන්නා. නැවත වරක් තවත් ඒ නගරෙම තැනක උපන්න ඒ කුමාරියක් වෙලා. ඊට පස්සේ මේ ඇවිල්ලා උරුපැටි ඉරිපැටික්කයක් වුණා. ඒ සංසාර ස්වභාවය. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සීනා පහල කරේ නිකන් නෙමෙයි. අනාගතයේ මේ ඉරිපැටික්කය රහත් වෙනවා. මේ බුදුසසුනේ. පස්සේ ඉතින් ඔය ඒකට බුදුජානක විසින් විශේෂ දේශනාවක් කළන සංහා වර්ග ගාථාවක් තියෙනවා. යථාපු මූලිය අනුපද්ද වේදල්ලේ. යථාපු මූලිය අනුපද්ද වේදල්හේ චින්නෝ පුරුක්කෝ පුනරේව රූහති. ඒවම්පි සංහානුසයේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුන. යම්කිසි ගාහක මුල නොසිඳ අතුපතර සිඳිනවනේ. මුල ශක්තිමත් වීම නිසා ගා නැවත දලුදා අතුපතර හැදෙන. ඒ වාගේ තෘෂ්ණාව සහ මුලින් උදරන්නේ නැතුව ධ්‍යාන වඩලා බඹලෝ ගියා. අයමත් මේ දුක්ඛිත ජීවිතව තේනවා. එසා තෘෂ්ණාව සිඳුත් තමයි නැත මේ දුකටපත් නොවන්නේ කියන එක තෝරලා දෙමින් ඒ ගාථා දෙසුවා. ඊට පස්සේ මේ ඊරිපැටිච්චේ ඒ ආත්මෙන් චුත වෙලා ගිහින් උපන්න කාවිරිපට්ටනුවේ ඒත් මේ වැඩි පුත්‍රයෙකු දුවක් කියලා. තා සුප්පාරක පටුනේ තවත් තැනක උපන්නා. ඊට පස්සේ ගියා ස්වර්ණදීපේ. කියන්නේ බුරුම රටේ. එහෙකින් රජ කුමරියක් වෙලා උපන්නා. ඔය පින අප්‍රමාණ පින් තිබිලා තියෙනවා මේ මාරු වෙන හැටි. ඊට පස්සේ ඒ කාලේ පින් කළා ලංකාවේ උපන්නා. රුහුණේ. ලංකාවේ ඉපදිලා දුටුගැමුණු රජුගේ අමාත්‍යෙක් හිටියා ලකුණ්ඨක අම්බරිය කියලා. එතුමාගේ බිරිඳ බාටපත් වුණා. ජීවත් වුණේ තිස්ස මහරාවේ. එක දවසක් ඔය තුලාදාට පබ්බත කියලා තේනවනේ නිමලුව සේනාසනයක් දැන් නිමලුව තලන්දර තිස්ස පබ්බත කියලා කියන එකට. ඒ පර්වතයේ හිටියා මහා අතුල කියලා රහතන් වහන්සේ නම. මේ රහතන් වහන්සේ තිස්සමහරා පින්නපා දෙනකොට මේ කියන අමාත්‍ය දේවිය දානි පිළිගන්නවා. ඒ රහතන් වහන්සේ ආශ්‍රමයට ගිහිල්ලා සංඝයාට කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ සිනා පහල කළ ඊරිපැටි කිමට දානි දුන්නා කියලා. ඕක කටින් කට මෙතුමියට ආරංචි වුණා. එතකොට මෙතුළු මහා සංවේගයක් ඇති වුණකොට ඇත්තට පෙරවිසු ආසන තේන ජාතිසුන්ව ඥානේ පහළ වෙන එක ධ්‍යාන බලයක් නෙමෙයි. ඒකත් එක්තරා කුසල විපාකයක්. ඉතින් ඇත්තටම මේ තුමිය ලොකු සංවේගයකට පත් වෙලා තමන්ගේ ස්වාමියාට වැඳලා මෙහි නිසස්සේ පැවිදි වුණා. පැවිදි වෙලා මහා සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවන් වුණා තිස්ස මහරහතන්. අර කියපු තලාධාර පර්වත සේනාසනේදී ආශීවිසෝම සූත්‍රයල රහත් වුණා. පසු කාලයක තුමිය හේමම් පානකොට ওই විස්තරي ඔක්කොම ප්‍රකාශ කළා. අනිත් අය සංවේගයට පත් කළා පින්නම් පෙරා. මේ සංසාර ස්වභාවිකය. ඔන්න ඔතන සඳහන් වුණානේ ධ්‍යාන වඩලා හිතයක් කියලා අයමත් වෙනවා කියලා පාසහයටනේ. ඒ වගේ සිදු වෙනවා. ඒ නිසා දැන් එතන තුනනේ රාජකුමාරියේ පැවිදිලා ධ්‍යානවල ලඟ ලෝකේ. ඒ නිසා බාධාවක් නැහැ. දැන් යන්න පුළුවන් නම් වඩන්න ධ්‍යාන. බැරිනේ හිතන්න පුළුවන් නේද? පුළුවන්. දැන් අර අපි ওই බුරුම රටේ යන ආරණ්‍ය ඉන්නවා. ඒක අම්මා කෙනෙක් දැන් අවුරුදු 6කට ඉස්සර අපි දැක්කා. දැන් නම් ඇද්ද දන්නේ නැහැ. එතුමි අවුරුදු 2ක් 3ක් එතන භාවනා කරනවා. එතුමියගේ දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. පුතාලා 6 දෙනයි, දුවරු 3 දෙනයි. එයින් පුතාලා 3 දෙනෙක් මහානදම් පුරනවා. දුවරු 3 දෙනෙක් ඒ දසසිල් සමාදන් වෙලා මහානදම් පුරනවා. අනිත් 3 දෙනා ගෙදර බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මණ්ඩලයේ මේ ඉන්නේ ඇතම 600කට මෙහා තැනක අෂ්ඨ සමාපatti ලැබලා විපස්සනා ඥාන මුදුනටම ගිහිල්ලා බලන්න ඉතින් මේ උපාසකම්ම දරුවෝ 9 දිනුකම්ම කෙනෙක් නම් කොච්චර වාසද නේ. නමුත් අර නියම උපදේශය තුල වඩාපු නිසා නියම ලෙසට ධ්‍යාන සමාපatti පුදවාගෙන විපස්සනා වඩලා හිටියේ. ඒ දරුවන්ගේ පියාක් වෙන භවනා කරන එයාට බැරි වුණා. එයා වයවෘද්ධ වගේම ලෙඩ රෝග තියෙනවා. ඇඟ හුඟක් බරපතලයි. ඉතින් ඉරියව් පවත් ගන්න අමාරුයි. මම මේ කියන්නේ ගැත්තට උපාසිකාවන්ට ධ්‍යාන වඩන්න පුළුවනි. දැන් එතන ඉන්නවා මට මතකයි දැන් 97 අවුරුද්දේ අපේ සම්මුඛ වුණා එතන භවනා කරපු දෙමළ ජාතික දසසිල් මෑණි කෙනෙක් වයස අවුරුදු 19යි. අෂ්ඨ සමාපatti ලබා විපස්සනා යන දිනු කරගෙන මං කිව්වා දෙමළ බසින් මට මේ භවනා මාර්ගයේ ප්‍රතිගත කර දෙන්න. එතුමිය කිව්වා මං දෙමළ වුණාට දෙමළ ඉගෙනගෙන නැහැ. කතා කරන්නේ ගුරු බසේ රැතේ. ඒ නිසා එයාගේ අක්කා නම් දන්නවා දෙමළ ඉගෙනගෙන තියෙනවා කියන්නම් කියලා කිරුණේ නැහැ. මොකද ලංකාවට මේ මෙහෙම ඇත්තොත් මේ දිනුවලට පස්සලා ඉන්න බව කාටත් දහගන්නයි ඒක මම බලාපොරොත්තු නමුත් ඊට පස්සේ වාරය යනකොට ඒගොල්ල වෙන පලාතකට ගිහිල්ලා වෙන සේනාසනයකට ඉතින් සොයා ගන්න බැරි වුණා. ඒ නිසා තවත් එතන හිටියා ඒ වගේම දෙමළ ජාතික තරුණ කෙනෙක් පැවිදිලා ඒකට අනුසම්පන්නයි ධම්ම රත කියලා නම. ඒත් ඔය වගේම වයස 19යි. අෂ්ඨ සමාපatti ලබා විපස්සනා ඥාන වල. ඊට පස්සේ වාර අප යනකොට එයා ත්‍රිපිටක අධ්‍යාපනයට ගිහින් තියෙනවා මේ රංගුන් වල. ඔය වාගේ ගිහි පැවිදි හැමෝටම මේව අඩන්න පුළුවන්. ඉතින් ඕන කරන්නේ හොඳම නිවැරදි වූම උපදේශ ඕනේ. අනික නිරෝධ ක්‍රම ඕනේ. ඉවෙන්සේ ඕනේ. අනික ඉතින් ප්‍රඥාව නුවණ ඕනේ. මේ ටික තියෙනවා නම් කරන්න පුළුවන්. බැරි දෙයක් නැහැ. බැරි දෙයක් නෑ. ඉතින් අපේ රටේ වෙලා තියෙන දැන් ලංකාවේ මෙහි මෙහෙනම් හුඟක් නිදහස තියෙනවා. ලංකාව නම් අපේ බෞද්ධයන්ට නිදහස බොහෝම අඩුයි. බොහෝම අඩුයි. මේ රටවල නම් හරියට නිදහස තියෙනවා. මේ රටවල ඉන්න ඇත්තන් ධ්‍යාන වඩන්න පුළුවන් හරියට උපදෙස් ලැබෙනවා.
අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලංගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.